සුමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් කතමංච භික්කවේ අසංකතං යෝ භික්කවේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං උච්චති භික්කවේ අසංකතං කතමෝච භික්කවේ අසංකතගාමි මග්ගෝ ඉධ භික්කවේ භික්ඛු සතින්ද්‍රයන් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමෙන් අයං වොච්චති භික්කවේ අසංකත ගාමි මග්ගෝති. සද්ධාවන්ත පිනතුනි, හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ මාතර හිත්තටියේ පදිංචි වෛද්‍ය නිලූකා ආශනී මදරසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. පින්කමේ අරමුණ හැටියට දක්වලා තියෙන්නේ පරලෝසපත් අතුල මදරසිංහ පියාණන් ඇතුළු මිය පරලෝකීය සියලු ඥාත හිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම. ඒ වගේම සතිමත් බව ජීවිතවලට එකතු කරගන්නටත් සතිමත් සිතේ සැහැල්ලුව සැනසීම ලබන්නටත් සියලු දෙනාට හැකි වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ධර්ම දාණයෙන් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගන්නා වූ මේ සියලු කුසල් හැම දිනාටම නිර්වාණ අවබෝධයේ පිණිස උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව දේශකයන්න් වහන්සේටත් විශේෂයෙන් ආශිර්වාද කරමින් සිදු කරන ශාසනික කටයුතු මනවින් සිදු කරන්නට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අද දවසේ ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන ඒ දායක පින්නතුන් අද ධර්මදේශනාවෙහි මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට එදුනේ තම ජීවිතයේ නිරන්තරයෙන් සතිය වැඩෙන අයුරින් ඒ පුහුණු කරන ආකාරය සහ එමගින් සතිය ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් කර පෙරමුණේ තබාගෙන කෙලෙස් සටන දිනන ආකාරය මේ කාරණා පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කරන හැටියට කෙටියෙන් ගත්තොත් සතිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට පුහුණු කරමින් කෙලෙස් ප්‍රහාණය කරන්නට උපකාර කරගන්නේ කෙසේද කියන කාරණයයි අද ධර්මදේශනාවෙන් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ අසංකත සංයුත්තේහි සති ඉන්ද්‍රිය සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩය. බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා කතමංච භික්කවේ අසංකතං. මහණෙනි, අසංකතය කියලා කියන්නේ කුමක්ද? මේ ලෝකයේහි සංකත ධර්ම අසංකත ධර්ම කියලා දෙවර්ගයක් පිළිබඳව ධර්මෙහි පැහැදිලි කරනවා. සංකත ධර්ම කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ ධර්ම. මේ ලෝකයට අයිති සියලුම නාම රූප ධර්ම සංකත හැටියට තමයි හඳුන්වන්නේ. එහෙම නැත්නම් සංස්කාර ධර්ම. ඒ සංස්කාර හැටියට සංකත හැටියට හඳුන්වන්නේ කුමක් නිසාද? හේතු ප්‍රත්‍යයන්ගෙන් ජනිත වෙන නිසා. එතකොට තව ධර්මයක් පවතිනවා අසංකත ධර්මයයි කියලා. අසංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් නොහට ගන්නා වූ ධර්මයි. ඒ නිවන පිළිබඳව හඳුන්වන වචනයයි. නිර්වාණය හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා ධර්මයක් නොවේ, අ හේතු අප්‍රත්‍යක් ධර්මයක් හැටියට පැහැදිලි කරන්නේ. එතකොට එහෙමනම් කෙනෙකුට හිතෙන්නට පුළුවන් නිවන් දැකීම සඳහා නිවන සඳහා හේතුවක් නැතිනම් එහෙමනම් නිවන් දැකීම සඳහා මෙතරම් උත්සාහවත් වෙන්නේ වීරිය කරන්නේ කුමකටද කියලා. පින්නතුනේ නිවන් දැකීම සඳහා 아무ත උත්සාහයක් ගත යුතු නැහැ. අපිට උත්සාහවත් වෙන්නට වෙන්නේ මේ නැවත නැවත හට ගන්නා වූ සංස්කාර ධර්මයන් නැවත නොහට ගන්නා තත්ත්වයට පමුණුවන්. දැන් මේක අපි පැහැදිලි කරගත්තොත් මෙහෙමයි. උපදින්නා වූ සියලුම නාම රූප ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ සියලුම නාම රූප ධර්මයන්ගේ එක්තරා ලක්ෂණයක් පවතිනවානේ, අනිත්‍ය ලක්ෂණය. ඒ අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ හටගත් සියලුම නාම රූප ධර්මයන් වහා බිඳී යන. එතකොට මේ බිඳී යන්නේ කිසිවක්ම ඉතිරි නොකොට. ඒ නාම රූප ධර්ම බිඳී ගියාම ආයේ මොකුත් එතන ඉතිරි වෙන්නේ නැහැ. අවිඤ්ඤාසී වූ පදාර්ථයක් ඉතිරි කරලා නෙමෙයි මේ යන්නේ. දැන් අතීත කාලේ ඉන්දියාවේ එබඳු ආකල්පයක් පැවතුණා. කොතෙක් දේවල් නැති වෙලා ගියත් ආත්මය අහෝසි වෙන්නේ නැහැ. එය සදාකාලිකව පවතිනවායි කිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ආත්මයයි කියලා ගත හැකි කිසිදු පදාර්ථයක් ඉතිරි වෙන්නේ නැහැ. මේ නාම රූප ධර්ම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන. එතකොට බිඳී ගියාම එතන කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. නමුත් අපිට පේනනවා නාම රූප ධර්ම පොතෙක් බිඳී ගියත් මේ ලෝකේහි දේවල් දීර්ඝ කාලයක් විද්‍යමානව පවතිනවා. එතකොට එහෙම වෙන්නේ කොහොමද? අර හටගත්තු නාම රූප ධර්ම එසැනින්ම නිරුද්ධ වුණත් නැවත හේතු ප්‍රත්‍යයෙන් නැවතත් නාම රූප ධර්ම හට ගන්නවා. ඒවත් බිඳී යනවා. නැවතත් හට ගන්නවා. ඒවත් බිඳී යනවා. මෙසේ හටගත් නාම රූප ධර්ම එසැනින් බිඳී යනවා. නමුත් යලි යලිත් හේතු ප්‍රත්‍යයෙන් නාම රූප ධර්ම හට ගන්න නිසා අඛණ්ඩ ප්‍රවාහයක් හැටියට ලෝකයේ හැම දෙයක්ම විද්‍යමානව අපට පෙනෙන්නට තියෙනවා. සත්වයේ පුද්ගලයෙක් හැටියට අපි හඳුනා ගන්නා වූ සවිඥානක නාම රූප ධර්ම, ඒ වගේම අජීවී දේ හැටියට හඳුනා ගන්නා වූ මේ භෞතික ධර්ම, එහෙම නැත්නම් නාමයෙන් තොර රූප ධර්ම පමණක් පවතින මේ හැම දෙයක්මත් අඛණ්ඩව පවතින ආකාරයක් අපට පේනවා. මනුෂ්‍යයෙක් ගත්තහම, සතෙක් සිව්පාවෙක් ගත්තහම දිගු කලක් ජීවත් වෙනවා පේනවා. ගහක් කොළක් ගත්තහම දිගු කලක් වැඩෙනවා පේනවා. ඒ වගේම භාණ්ඩයක්, ගයක් දොරක් ගත්තහම බොහෝ කාලයක් ඒවා පවතිනවා කියලා පේනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? ඒ නාම ධර්ම රූප ධර්ම හටගත් තැනම බිඳී ගියාට අදාළ හේතු ප්‍රත්‍යයන්ගෙන් යලිත් හටගන්නවා, යලිත් බිඳී යනවා, යලිත් හටගන්නවා. මෙසේ පරම්පරාවක් හැටියට පවතිනවා. එතකොට හටගත් නාම රූප ධර්ම නිරුද්ධ කරන්නට අපට කිසිවක් කල යුත්තේ නැහැ. නමුත් අපි කරන්නට තියෙන්නේ, අපිට කරන්න වෙන්නේ ඒ නිරුද්ධ වුණාට ඒ නිරෝධය තහවුරු නොවි නැවත නැවත හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා තමයි ඒ නිරෝධය තහවුරු වෙන්නේ නැත්තේ. නිවුණු බව තහවුරු වෙන්නේ නැත්තේ. එතකොට හටගත් නාම රූප ධර්ම නිවි ගියාම ඒ නිවුණු බව තහවුරු වෙන්නට නම් යලි යලි හට ගැනීම වළක්වන්නට ඕන, නවත්තන්නට ඕන. එහෙමනම් නිවීම සඳහා නෙවෙයි අපිට යමක් කරන්නට වෙන්නේ, ඒ නිවීම වළක්වමින් නැවත නැවත දැල්වීම, නැවත නැවත ජනිත වීම වළක්වන්නටයි අපට උත්සාහවත් වෙන්නට වෙන්නේ. එහෙම නැත්නම් මේ හටගත් නාම රූප ධර්මයන් ස්වභාවයෙන්ම ඒ අදාළ හේතු ප්‍රත්‍ය අවසන් වුණාම ඒක නිරුද්ධ වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් ඊතලයක දුන්නට ඊතලයක් තියලා දුනු දිය ඇදලා ජවය අරගෙන ඒ ඊතලය දුන්නෙන් නිකුත් කළාම අර ජවය පවතින තාක්කල් ඊතල ඉදිරියට යනවා. ඒ ජවය ඉවර වුණාම ඒ ඊතලය අනිවාර්යෙන් ඇදගෙන වැටෙනවා. එහෙම නැත්නම් ගිහිල්ලා කොතනක හරි හැපිලා නවතිනවා. ඒ හැපිලා නැවතුනේ නැතිනම් අර ජවය නිම වෙච්ච තැන ඒ ඊතලය එහෙමම පතිත වෙනවා. එතකොට ජවය නිම වුණු තැන ඊතලය නවතිනවායි කියන එකට ආය අමුතුවෙන් දෙයක් කරන්න ඕන නැහැ. අමුතුවෙන් විශේෂ දෙයක් කරන්න නැහැ. ඒ ජවය නිම වුණු තැන කොහොමත් ඊතලය නවතිනවා. නමුත් නැවත නැවත අපි ඒක ඒ සඳහා ජවයේ යෙදුවොත් එය තව තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත නැවතත් ඒ ඉතලය ජවයේ යොදලා ඉදිරියට විදින්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ මේ නාම රූප ධර්මවල ජනිත වුණු ශක්තිය නිම වෙනකොට ඒ එහෙමම නිරුද්ධ වෙනවා. නමුත් ඒ නිරුද්ධ වෙලා එතනින් නිමා වෙන්නට නොදී නැවත නැවත අපි ජවයේ යොදමින් බලයේ යොදමින් අදාළ හේතු ප්‍රත්‍ය යොදමින් නාම රූප ධර්ම ජනිත කරගන්න. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නිවී යාමට අහෝසි වීමට 아무තු හේතු ප්‍රත්‍යක් අවශ්‍ය වෙන්නේ නැහැ. අටගත්තා වූ හේතු ප්‍රත්‍ය ස්වභාවයෙන්ම බිඳී යනවා, නිවී යනවා. නමුත් ඒ නිවීම ස්ථාවර නොවෙන්නේ යලි යලි හේතු ප්‍රත්‍යයන් හටගන්නා නිසායි. ඒ නිසා අපට සිද්ධ වෙනවා ඒ හටගන්නා වූ හේතු ප්‍රත්‍ය නොහටගන්නා තැනට පමුණුවන්නට. අන්න ඒ සඳහා තමයි අපි මේ වීරය කරන්නේ. දැන් තවත් උදාහරණයකින් මේක පැහැදිලි කළොත් අපි හිතමු දැන් ගොඩනැගිල්ලක් හදලා තියෙන තැනක ඒ ගොඩනැගිල්ල ඉවත් කරන්නට ඕන වෙනවා. දැන් පිරිසක් එකතු වෙලා උපකරණ අරගෙන එහෙම නැත්නම් නවීන තාක්ෂණය භාවිතා කරමින් හෝ එහෙම නැත්නම් තමන්ගේ කායික ශක්තිය ශ්‍රමය වැය කරලා හෝ අර ගොඩනැගිල්ල කඩලා බිඳලා එතනින් සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඉවත් කරාම දැන් ලොකු ඉඩකඩක් එතන අපිට පේනවා. දැන් එතකොට අර පිරිසට හිතෙන්නේ හැඟෙන්නේ දැන් මේ අපි ගේ කඩලා ඉවත් කරලා මේ අවකාශය අපි තමයි දැන් හදාගත්තේ. මේ ඉඩ හදාගත්තේ අපි. ඒ අය නෙමෙයි ඒ ඉඩ හැදුවේ. මේ විශ්වය තුල ඒ ඉඩ කවදත් තිබුණා. ඒක ආයේ ඉඩ අමුතුවෙන් හදන්න දෙයක් නෑ. ඉඩක් අමුතුවෙන් අපිට හදන්න බෑ. ඇත්තටම මොකද්ද සිද්ධ වුනේ? යම් පිරිසක් විසින් ගෙයක් හදලා ඒ ඉඩ ආවරණය කරලා තිබුණා. ඒතට ඒ ආවරණය කරලා තිබුණු ඉඩ නැවත නිරාවරණය කරගන්න. එහෙම නැත්නම් ආවරණය කරලා තිබුණු ද්‍රව්‍ය ටික ඉවත් කරන්නටයි අපිට වෙහෙසෙන්නට සිද්ධ වුනේ. එහෙම නැත්නම් අලුතෙන් මේ අවකාශයක් හදන්නට අපිට පුළුවන් කමක් නෑ. අවකාශය කොහොමත් එහි තිබුණා. ඒ තිබුණු අවකාශය යලි මතු කරගන්නට අපිට වෙහෙසෙන්නට උනේ. ඇයි? ඒක අවකාශයේ ප්‍රශ්නයක් නෙමේ. ඒ අවකාශය තවත් ද්‍රව්‍යවලින් ආවරණය කරලා තිබීම නිසායි. ඒ ආවරණය ඉවත් කරන්නටයි අපිට වෙහෙසෙන්නට උනේ. එතකොට අපිට බැලූ බැලමට පෙනෙන්නේ අපි තමයි මහන්සි වෙලා මේ ඉඩකඩ හදාගත්තේ වගේ. නමුත් ඒක ගැඹුරින් කල්පනා කරලා බලනකොට ඒ ඉඩ අපි හැදුවා නෙමේ. ඒක විශ්වයේ තිබුණු ඉඩ අප විසින් ආවරණය කරලා තිබුණු දේ පමණයි අපට ඉවත් කරන්නට සිද්ධ වුනේ. ඒ වගේම අපි හිතමු යම් තැනක ගින්නක් නැති තැනක අපි ගින්නක් දැල්වනවා. ගින්න දැල්වුවාට පස්සේ එයින් ඇතිවෙන තේජෝ ශක්තියෙන් අවට දාහය මතුවෙනකොට යම් කිසි කෙනෙක් උපාය යොදලා ඒ ගින්න නිවනවා. ගින්න නිවුවට පස්සේ දැන් තේජෝ ශක්තිය අවම වෙලා සිසිලස මතුවෙනවා. දැන් ඒ ගින්නේ නිවුණු බව දැන් ගින්නක් නැහෙනේ. දැන් අපි තමයි මේ නිවුණු බව ඇති කළේ නෑ. කලින්මත් එතන නිවුණු බව තිබුණා. අර ගින්න දැල්වලා තමයි මේ නිවුණු බව නැති කළේ. එතකොට දැන් නැවත උත්සාහ කරන්න සිද්ධ වුනේ මොකක් කරන්නද? අර දැල්වපු ගින්න නිවන්නට විනා නිවුණු බව ඇති කරන්නට නෙමෙයි. ඒක කල්ලාතෝ ඉඳලා මේ නිවුණු බව තිබුණා. නමුත් අප විසින්ම තමයි මේ ගින්න දැල්ුවේ. දැල්වූ ගින්න නිවන්නටයි අපට වෙහෙසෙන්නට වෙන්නේ. අන්න ඒ වගේ නිවන කියලා කියන්නේ සියලු නාම රූප ධර්මයන් නිරුද්ධ වුණු තැන. එතකොට එතන කිසිවක් ඇත්තේ නැහැ. ඒ කිසිවක් නැති තත්ත්වයට පමුණුවන්නට අපට යමක් කළ යුතු නැහැ. කරන්නට වෙන්නේ ඒ කිසිවක් නැති හරියට අර ගේ හදලා අවකාශය ඇහුරුවා වගේ අප විසින් දැන් මේ නිවුණු බව නැති කරගෙන තියෙන්නේ මේ ක්ලේශ ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යයන්ගෙන් නැවත නැවත සංස්කාර ධර්ම ජනිත කර අවිද්‍යාව තෘෂ්ණා මූලික කොටගෙන නැවත නැවත සංස්කාර ජනිත කරමින් අප විසින් ඒ නිවුණු බව ඒ නිරෝධය නැති කරගෙන තියෙනවා. එතකොට දැන් අපිට කරන්නට වෙන්නේ නැවත උත්සාහ කරලා අර යලි යලි හටගන්නා සංස්කාර ධර්ම නිරුද්ධ කරන්නට පුළුවන් නම් නැවතත් අර නිවුණු බව නිවුණු බවට පත් වෙනවා. අන්න ඒ විදිහට ඒක ඊටාම ප්‍රවේශමෙන් තේරුම් ගන්නට ඕන ගැඹුරු කාරණය. අන්න ඒ ධර්මය තමයි අසංකත ධර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් එහෙමනම් නිවනේ මොකක්වත් නැද්ද කියලා. නෑ, නිවනේ මොකක්වත් නැහැ කියලා කියන්නට බෑ. නිවනෙහි නිවුණු බව පවතිනවා. නිවුණු බව පවතිනවා ඒක ස්ථිරයි. ඒ නිවුණු බව ස්ථිර නැතිනම් යලි දැල් වෙන්නට ඕන. එතකොට අවකාශය ස්ථිර නැතිනම් නැවත ඒක ආවරණය වෙන්නට ඕන. නිරෝගී බව ස්ථිර නැතිනම් නැවත රෝගී වෙන්නට ඕන. එහෙමනම් ඒ නිරෝධය, ඒ නිර්වාණය සදාකාලිකයි කියන්නේ ඒ සැබවින්ම විද්‍යමානයි කියන්නේ. එයි එය අන්‍යාකාරයකටපත් වෙන්නේ නැහැ. එය වෙනසකටපත් වෙන්නේ නැහැ. නිරුද්ධ වුණු නිවනින් නිරුද්ධ කරන ලද නාම රූප ධර්ම සංස්කාර ධර්ම යලි හටගන්නේ නැහැ. ඒ යලි නොහට ගන්නා නිසා ඒ නිවන ස්ථාවරව සදාකාලිකව ධර්මයක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළා. එහි කිසිවක් නැහැ කියලා කියන්නට බෑ. එහි යමක් පවතිනවා. කොමක්ද පවතින්නේ? නිවුණු බව. ඒ නැති බව එහි පවතිනවා. නැති බව නොපවතිනවා නම් එහි යමක් ඇති වෙන්නට ඕන. එහෙම ඇති වෙනව නම් නිවන ස්ථාවර ධර්මයක් හැටියට දක්වන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ විදිහට මේක හුදෙක් තර්කයක් පමණක් නෙමෙයි ගැඹුරු පරමාර්ථ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ නිර්වාණය පිළිබඳව දේශනා කරන්නේ. එතකොට දැන් අපි මේ කාරණා පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ කතමංච භික්කවේ අසංකතං. මහණෙනි, අසංකත ධර්මය කියන්නේ කුමක්ද? දැන් සංකතය අපට වැටහෙනවා, හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා නාම රූප ධර්ම. නමුත් ඒ අසංකතයයි කියලා හඳුන්වන්නේ කුමක්ද? ඉද භික්කවේ රාග යෝ භික්කවේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං උච්චති භික්කවේ අසංකතං. මහණෙනි, අසංකතය කියලා කියන්නේ මොකක්ද? රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. රාගය නැවත නොහට ගන්නා ආකාරයෙන් අහෝසි කරනවා නම්, ද්වේෂය නැවත නොහට ගන්නා ආකාරයෙන් අහෝසි කරනවා නම්, මෝහය නැවත නොහට ගන්නා ආකාරයෙන් අහෝසි කරනවා නම් ඉදං උච්චති භික්කවේ අසංකතං. මහණෙනි, ඒ තමයි අසංකත කියලා හඳුන්වන්නේ. එතකොට රාගය, ද්වේෂය, මෝහය නිරුද්ධ වුණහම ඒ රාග, ද්වේෂ, මෝහ නිසා ජනිත වෙන මේ නාම රූප ධර්ම සියල්ලක්ම එතනින් නිරුද්ධ වෙනවා. එතනින් එහාට ආපහු සත්වයාගේ පැවැත්මක් කිසිවක් එතනින් එහාට ඇත්තේ නැහැ. එතකොට අන්නේ නැවත නොහට ගන්නා தත්වෙට, නාම රූප ධර්මයන් යලි නොහට ගන්නා தත්වෙට පමුණුවන්නට පුළුවන් නම් අන්න ඒ අවස්ථාව තමයි අසංකතය හැටියට හඳුන්වන්නේ. ඒ අසංකතය සාක්ෂාත් කරන්නට කුමක්ද කළ යුත්තේ? රාගය, ద్వේෂය, මෝහය යලි නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කළ යුතුයි. රාගය, ద్వේෂය, මෝහය කියලා කියන්නේ මොනවද? සියලුම අකුසල ධර්ම, සියලුම ක්ලේශ ධර්ම, සියලුම පාප ධර්ම ජනිත වෙන මූලයන් තුන. ඇලීම, ගැටීම, මුලාව. රාග, ద్వේෂ, මෝහ කියලා කියන්නේ සියලු අකුසල ධර්මයන්ගේ මූලයයි. එතකොට ඒ සිත කෙලසන ක්ලේශ මූලයන් අහෝසි කරතන සියලු කෙලස් ධර්ම ප්‍රහාණය කරන්නට අවකාශ සැලසෙනවා. එහෙම නැත්නම් සියලු කෙලස් ධර්ම ප්‍රහාණය කළා වෙනවා. එහෙමනම් දැන් අද ධර්ම දේශනාවෙන් අපි මේ කතා කරන්නට යන්නේ කෙලස් දුරු කරන්නට, එහෙම නැත්නම් කෙලස් සටන ජය ගන්නට සතිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට පුහුණු කරන්නේ කෙසේද කියන කාරණය. ඉතින් ඒ නිසා තමයි මේ කෙලෙස් සටන ජය ගැනීම, නිවන් අවබෝධය කියන කරුණ මුලින් පැහැදිලි කරගෙන අන්න ඒ සඳහායි අපි දැන් මේ සිහිය පුහුණු කරන්නේ කොහොමද කියලා විමසා බලන්නේ. මේක ඉතාම වැදගත් වෙන්නේ මොකද? අපි නිකම්ම සිහිය පුහුණු කළ පමණින් එය කෙලෙස් නසන්නට උදව් වෙනවා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් වෙනත් ආගම්වල ඇතැම් යෝගීන් ධ්‍යාන වඩලා, ධ්‍යාන උපදවාගෙන, අභිඥා උපදවාගෙන එහෙම කටයුතු කරන්න ඒ අයටත් සිහිය උපකාර වුණා, සතිය උපකාර වුණා. නමුත් ඒ අයගේ සතිය කුසලය ජනිත කරන්නට හේතු වුණාට, ධ්‍යාන අභිඥා උපදවන්නට හේතු වුණාට කෙලස් නැසන්නට හේතු වෙන්නේ නැහැ. ඇයිද? ඒ කෙලස් නැසීම පිළිබඳව පැහැදිලි ඉලක්කයක්, දැක්මක්, අවබෝධයක් ඇතිව ඒ සඳහා මෙහෙවන්නේ නැති නිසා. අන්න ඒ නිසා අපි දැන් මේ කතා කරන්නේ නිකම්ම සිහිය ගැන නෙමෙයි, ඒ සිහිය නිවන් දකින්නට උපකාර වෙන්නේ කොහොමද? කෙලෙස් නසන්නට උපකාර වෙන්නේ කොහොමද? අන්නේ කෙලෙස් නසන්නට උපකාර වෙන සිහිය තමයි සති ඉන්ද්‍රිය හැටියට, සති බලය හැටියට, සති බොජ්ජංගය හැටියට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරන්නේ. ඒ නිසා බෞද්ධයෙක් හැටියට අපි සිහිය පුහුණු කරනකොට නිකම්ම වෙනත් ආගමිකයෙක් සිහිය පුහුණු කරනවා වගේ නෙමෙයි බෞද්ධයෙක් සිහිය පුහුණු කරන්නේ. බෞද්ධයා සිහිය පුහුණු කිරීමේ තියෙන විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි විමුක්තිය ඉලක්ක කොටගෙන, කෙලස් නැසීම ඉලක්ක කොටගෙන, අසංකතය ඉලක්ක කොටගෙන එයට නැවුණු ආකාරයෙන් තමයි සිහිය පුහුණු කරන්නේ. එතකොට තමයි එය සති ඉන්ද්‍රියක් බවට, සති බලයක් බවට, සති බොජ්ජංගයක් බවට පත් වෙන්නේ. කෙලස් නැසීමට උපනිශ්‍රේ වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ අසංඛතය කුමක්ද? අසංඛතය කියන්නේ රාග, ද්වේෂ, මෝහ දුරු කිරීමයි. රාග, ද්වේෂ, මෝහ දුරු කරනවා කියන්නේ සියලු කෙලස් ධර්ම දුරු කිරීමයි. එතකොට සියලු කෙලස් ධර්ම දුරු කිරීමට තමයි සති ඉන්ද්‍රිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ සූත්‍රයේදී මුලින්ම තථාගතයන් වහන්සේ දක්වන්නේ අසංඛතය කුමක්ද කියලා. ඉන් අනතුරුව උන්වහන්සේ පැහැදිලි කරනවා, කතමෝච භික්කවේ අසංඛත ගාමි මග්ගෝ. මහණෙනි, ඒ අසංඛතයට පැමිණෙන මාර්ගය කුමක්ද? අසංඛතයයි කිවි රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කිරීම. ඒ අසංඛතය සාක්ෂාත් කරන මාර්ගය කුමක්ද? ඒ මාර්ගයේ හැටියට බුදුරජාණන් වහන්සේ අසංකත සංයුත්තේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳවම පැහැදිලි කරනවා. එහි එක් සූත්‍රයක් තමයි අපි අද මාතෘකා කරගත්තේ. ඉද භික්කවේ භික්ඛු සතින්ද්‍රියම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි අයං උච්චති භික්කවේ අසංකතගාමි මග්ගෝ. මහණෙනි, අසංකතගාමි මාර්ගයයි කියන්නේ මොකක්ද? පැවිද්දා එහෙම නැත්නම් නිවන් දැකීමට බලාපොරොත්තු වෙන තැනත්තා මෙහිදී සති ඉන්ද්‍රිය දියුණු කරනවා කොහොමද? විවේක නිශ්චිතව, විරාග නිශ්චිතව, නිරෝධ නිශ්චිතව, ඔස්සග්ග පරිණාමීව ඒ සති ඉන්ද්‍රිය දියුණු කරනවා. එය තමයි අසංකත ගාමී මාර්ගයයි කියලා හඳුන්වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් එතකොට මාතෘකා පාඩේ අපි ওই විදිහට පැහැදිලි කරගත්තේ. දැන් අපි එකින් එක අපේ මාතෘකාව විග්‍රහ කරගමු. සතිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දියුණු කරමින් කෙලස් ප්‍රහාණය කරන්නට කොහොමද ප්‍රයෝගික කරගන්නේ? එතකොට ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ විශේෂයෙන්ම අභිධර්මයේහි ඉන්ද්‍රිය ධර්ම 22ක් පිළිබඳව දක්වනවා. ඉන්ද්‍රිය ධර්ම හැටියට චක්ක, සෝත, ඝාන, જીවහා, කාය, මන මේවත් ඉන්ද්‍රිය ධර්ම හැටියට දක්වනවා. ඊළඟට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේවා ඉන්ද්‍රිය ධර්ම හැටියට දක්වනවා. මේ විදිහට ඉන්ද්‍රිය 22ක් පිළිබඳව අභිධර්මයේහි පැහැදිලි කරනවා. එතකොට ඒ ධර්ම ඉන්ද්‍රිය හැටියට හඳුන්වන්නේ කුමක් නිසාද? අවශේෂ නාම රූප ධර්මයන්ට අධිපති භාවය දක්වන නිසා. එතකොට මූලිකත්වයේ ගන්න, නායකත්වයේ ගන්න, ආධිපත්‍ය දරන අවශේෂ නාම රූප ධර්මයන් Tamanට අනුකූලව පවත්වන්නට සමත් වෙන කාරණා නිසා තමයි මේ ධර්ම ඉන්ද්‍රිය ධර්ම හැටියට හඳුන්වන්නේ. හරියට පිරිවරකට නායකත්වයක් ලබා දෙන්න වගේ. දැන් මේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව ඉගෙන ගැනීම අපට විශේෂයෙන්ම වැදගත් වෙනවා. කුමක් නිසාද? දැන් අපි දකිනවනේ මම නිවන් දකිනවා, මම රහත් වෙනවා, මම බුදු වෙනවා ආදී වශයෙන් අපි කතා කළාට සැබවින්ම මෙතන මම කියලා කෙනෙක් නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සත්වයෙක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් ඇත්තේ නැහැ. එහෙමනම් මම මේ ජීවිතේ සෝවාන් වෙනවා, මම මේ ජීවිතේ රහත් වෙනවා, මම බුදු බව ප්‍රාර්ථනා කරනවා. මෙහෙම එතකොට කවුද බුදු වෙන්නේ? කවුද රහත් වෙන්නේ? කවුද සෝවාන් වෙන්නේ? කවුද එතනට යන්නේ? සත්වේ, පුද්ගලයෙක්, ආත්මයක් මම කියලා කෙනෙක් ඇත්තේ නැහැ. එතකොට කොහොමද මේ වැඩේ කෙරෙන්නේ? අන්න ඒ කාර්ය කෙරෙන්නේ කොහොමද කියන එක තමයි මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් පැහැදිලි කරන්නේ. මේ ඉන්ද්‍රිය ධර්මයන් ප්‍රමුඛ වෙන ආකාරයට තමයි මේ නාම රූප ධර්මයන් ඊට අනුකූලව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ ඉන්ද්‍රිය ධර්ම 22 අතර සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය එහෙමත් ඉන්ද්‍රිය ධර්ම පවතිනවා. එතකොට සුඛ ඉන්ද්‍රිය කියලා කියන්නේ සුඛ වේදනාව. එතකොට සුඛ වේදනාව මූලික වෙනවා, ප්‍රමුඛ වෙනවා චිත්තචෛතසික ධර්මයන් හසුරුවන. සුඛ වේදනාවක් දැනුණු ගම ඒකට අනුකූලව තමයි චිත්තචෛතසික ධර්ම කටයුතු කරන්නේ. දුක්ඛ වේදනාවක් මතුවනහම ඒකට අනුකූලව තමයි චිත්තචෛතසික ධර්ම කටයුතු කරන්නේ. දර සුඛ වේදනාව බහුල කොට මතු කරනවා නම්, එයම ආස්වාදනය කරනවා නම්, ඒ සුඛ වේදනාව මූලික කොටගෙන, ආස්වාදයේ මූලික කොටගෙන ඒතනත්තාගේ సంతානෙහි රාග, ద్వේෂ, මෝහ වර්ධනය වෙන්නට පටන් ගන්නවා. ඒන් භව ගමන දිගින් දිගට දිගින් දිගට නොනැවති ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. ඒතර භව ගමන ක්‍රියාත්මක කරන්නට මේ සුඛ ඉන්ද්‍රිය ආස්වාදනය කිරීම තමයි ප්‍රධාන සාධකයක් වෙන්නේ. සුඛ වේදනාව. එතකොට ඒ සුඛ වේදනාව නැමැති ඉන්ද්‍රිය ධර්මයේ විසින් අවශේෂ චිත්තචෛතසික ධර්මයන්, රූප ධර්මයන් හසුරුවනවා Tamanට අනුකූලව. එතකොට යම් කිසි කෙනෙක් සුඛේන්ද්‍රයට නතු වෙනවා නම් ඒ තැනත්තා ඊට අනුරූපව රාග ద్వේෂ මෝහ වඩවාගෙන ඉදිරියට ගමන්. එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ වෙනුවට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්නට, ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරනකොට අවශේෂ ඉන්ද්‍රියන්ගේ බලය වෙනුවට මේ ඉන්ද්‍රියන්ගේ බලය වඩාත් වර්ධනය වෙනවා, ශක්තිමත් වෙනවා. එහෙම වෙනකොට චිත්තචෛතසික ධර්මයන් මේ ඉන්ද්‍රියන්ට අනුකූලව ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. සද්ධාව අවශේෂ චිත්තචෛතසික ධර්මයන් තථාගත බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය කෙරෙහි ප්‍රසාදය ඇති කරන තැනට හසුරුවනවා. ඒ සඳහා මූලිකත්වයේ දරනවා, ඒ සඳහා නායකත්වයේ දරනවා, ඒ සඳහා ආධිපත්‍ය දරනවා. ඊළඟට වීර්‍ය, නූපන්න කුසල් නූපදවන්නට, උපන්න කුසල් දුරු කරන්නට, නූපන් කුසල් උපදවන්නට, උපන් කුසල් වැඩි දියුණු කරන්නට චිත්තචෛතසික ධර්මයන් මෙහෙවනවා. ඊළඟට සතිය, හැම විටම දැන් අපි අද මේ කතා කරන්නේ සතිය පිළිබඳවයි. ඒ සතිනමති චෛතසිකය අපේ හැම කෙනෙකුගේම මනසේ තියෙන එක්තරා ගුණයක්, එක්තරා චෛතසික ධර්මයක්. ඒතර ඒ චෛතසික ධර්මය හරියට මතු කළොත්, හරියට අවදි කළොත් චිත්තචෛතසික ධර්මයන් ඊට අනුරූපව ක්‍රියාත්මක වෙනවා. එතකොට සති කියන චෛතසිකය කුසල් සිත්වල පමණයි යෙදෙන්නේ, අකුසල් සිත්වල යෙදෙන්නේ නැහැ. සෝභන සාධාරණ චෛතසික ධර්මයක් හැටියටයි අභිධර්මයේහි සතිය පැහැදිලි කරන. සෝබන සාධාරණ කියන්නේ සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන චෛතසික ධර්මයක්. එතකොට සතිචෛතසිකේ නොයෙදී කුසල් සිත් ජනිත වෙන්නේ නැහැ. ඒ වගේම සතිචෛතසිකේ සහිතව කිසිම අකුසල් සිතක් ජනිත වෙන්නේ නැහැ. අකුසල් සිත්වල කොහෙත්ම සතිචෛතසිකේ යෙදෙන්නේ නැහැ. එමනම් සතිචෛතසිකේ යෙදෙන්නෙම කුසල් සිත්වල පමණයි. සියලුම කුසල් සිත්වල යෙදෙන නිසා සෝභන සාධාරණ චෛතසිකයක් හැටියට එය හඳුන්වනවා. ඒ අපි හැම කෙනෙකුගේ මනසේ ජනිත වන එක්තරා ගුණයක්. දැන් මේ ගුණය අපි සියලු දෙනාගේම සිත්වල තිබුණට ඒක මතු කරලා අවදි කරලා ගත්තේ නැතිනම් එහි ශක්තිය අවශ්‍ය විදිහට මෙහෙවන්නට පුළුවන්කමක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් පින්නතුන් අහලා තියෙනවා මහදන සිටු පුත්‍රයා. මහදන සිටු පුත්‍රයා සසරේ වැඩූ පාරමිතා ඇතිව ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇතුව ඉපදුණු කෙනේ. ඒ තැනත්තාට උත්සාහ කළා නම් රහත් වෙන්නට හැකියාව තිබුණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් රහත්ුනේ නැහැ. අනාගාමි වුනේත් නැහැ. සකෘදාගාමි වුනේත් නැහැ. සෝවාන් වුනේත් නැහැ. ධානයක්වත් ලැබුවේ නැහැ. සුරාවට සෝදුවට ඇබ්බැහි වෙලා අවසානයේ සියලු ධනස්කන්ධයත් විනාශ කරගෙන මහමග සිඟාකාලා මිය යන තත්ත්වයට පත් වුණා. ඇයි ඒ? සාංශාරික වශයෙන් ඒ ගුණාංග දියුණු කරලා තිබුණට ඒව මතු කරගත්තේ නැහැ, අවදි කරගත්තේ නැහැ. අවදි කරගත්තේ නැතිනම් ඒවට ශක්තිය බලය ලැබෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අර ඉන්ද්‍රිය ධර්මයන් හැටියට අපි කාරණා 22ක් සිහිපත් කළානේ. ඒ කාරණා 22කින් අර සුඛ ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, සුවය සහ සොම්නස, එතකොට ඒවට වැඩි බලයක් ජනිත වුණහම සියලුම චිත්තචෛතසික ධර්මයන් ඊට අනුකූලව ඒ දිසාවට ගසාගෙන යනවා, ඊට අනුකූලව හැසිරෙනවා. එතකොට ආධිපත්‍ය දරන්නේ සුඛ සෝමනස්සය. ඒවට අනුව රාග ද්වේෂ මෝහයන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට භවගමන දිගින් දිගට පවතිනවා විනා භවගමන නවත්වන තැනකට මනස යොමු වෙන්නේ නැහැ. ඒ සත්වයේ පුද්ගලයක ආත්මයක් මම කියලා කෙනෙක් මෙතන නැති වුණාට මේ නාම රූප ධර්ම මෙහෙවන ප්‍රධාන බලයන් තමයි මේ ඉන්ද්‍රිය ධර්ම හැටියට හඳුන්වන්නේ. එතකොට ඒ ඉන්ද්‍රිය ධර්මවල හැම ඉන්ද්‍රියක්ම අපට කෙලෙස් නසන්නට උපකාර වෙන්නේ නැහැ. කෙලෙස් නසන්නට උපකාර වෙන ප්‍රධාන ඉන්ද්‍රිය ධර්ම පහක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ප්‍රමාණය මත තමයි ඒතනත්තා කොතෙක් ඉක්මනින් නිවන් අවබෝධ කරනවද, මේ ජීවිතේම නිවන් අවබෝධ කරනවද, එහෙම නැත්නම් ආසන්න භවයක නිවන් අවබෝධ කරනවද, මේ සියල්ල තීරණය වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ වැඩිලා තියෙන ප්‍රමාණයත් එක්කලා. එතකොට ඉන්ද්‍රිය ධර්ම පහ කොතෙක් දුරට අපි සසරේ පුහුණු කරලා තියෙනවද, ඒ වගේම මේ ජීවිතයේ ඒ ඉන්ද්‍රිය ධර්ම කොතෙක් අපි අවදි කරගන්නට සමත් වෙනවද? සසරේ කොච්චර වැඩි දියුණු කරලා තිබුණා වුණත් මේ ජීවිතේ අවදි කරගන්නේ නැතිනම් ඒක බල බලය යටපත් වෙන්නට පුළුවන්, එහි ශක්තිය යටපත් වෙන්නට පුළුවන්, සැඟවී යන්නට පුළුවන්. එතකොට අර මහදන සිට පුත්‍රයාට සිද්ධ වුණා වගේ තමයි සිදුවේ. එහෙම නොවෙන්නට අපට කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා උපාය මාර්ග හැටියට සාංසාරික ප්‍රාර්ථනා ආදියත් අපට උපකාර වෙනවා. සසර ප්‍රාර්ථනා, අදිෂ්ඨාන, එහෙම දැඩි ප්‍රාර්ථනා, දැඩි අදිෂ්ඨාන ඇතිව පැමිණි සුවිශේෂ පුද්ගලයෝ අවසන් ආත්ම භාවයේ කවර සාධක මත උනා වුණත් ඒ වයින් යට කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ තැනැත්තාගේ කෙලස් ප්‍රහාණය කිරීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ බඳු අය හඳුන්වනවා පශ්චිම භවික පුද්ගලයෝ කියලා. ඒ පශ්චිම භවික පුද්ගලයෝ හැටියට අනිවාර්යෙන් ඒ භවයේ කෙලස් ප්‍රහාණය කිරීම ස්ථිර වෙන්නේ කොමක් නිසාද? සසර ගමනේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දියුණු කරලා තියෙනවා. මෙන්න මේ ආත්ම භාවයේදී මම මේ සියල්ල නිම කරනවා කියලා දැඩි ප්‍රාර්ථනාවන්, දැඩි අදිෂ්ඨානයන් පවත්වාගෙන එනවා. එතකොට ඒ ප්‍රාර්ථනා බලය, අදිෂ්ඨාන බලය, ඒ සඳහා ගොනු කළ කුසල බලය ඉදිරිපත් වෙමින් ඒ තැනැත්තාට අර සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම අවදි කරගන්නට පසුබිම හැදෙනවා. ඒ සඳහා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. ඒ සඳහා කායික නිරෝගී බව ලැබෙනවා. ඒ සඳහා අන් අයගේ යොමු කිරීම, පෙළඹවීම ලැබෙනවා. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන මේ ගුණාංග පූර්ණ කරගන්නට එතනත්තට පසුබිම සැකසෙනවා අර සාංසාරික ප්‍රාර්ථනාව අදිෂ්ඨානයේ හේතු කොටගෙන. ඒතර මහදන සිට පුත්‍රයාට රහත් වෙන්න පුළුවන්කම තිබුණට, ඒ සඳහා ගුණ සසරේ වඩලා තිබුණට, ඒ ගෞතම බුද්ධ ශාසනයෙහි ඒ භවයේහි අනිවාර්යෙන් කෙලෙස් නසනවා කියන ප්‍රාර්ථනාවක්, අදිෂ්ඨානයක් ඔහුට නොතිබුණු නිසා තමයි ඒ අවස්ථාව වැළකී ගියේ. එතකොට එහෙම විශේෂ අදිෂ්ඨානයක් නොතිබුණා වුණත් උත්සාහ කළා නම් ඒ අවස්ථාව සලසා ගන්නට ඉඩක් තිබුණා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, උත්සාහ කළා නම් රහත් වෙන්නට පුළුවන්කම තිබුණා කියලා. නමුත් එබඳු ප්‍රාර්ථනාවක්, අදිෂ්ඨානයක් නිශ්චිතව තියාගත්තේ නැති නිසා, ඒ වගේම ඒ හැකියාව අවදි කරගත්තේ නැති නිසා, ඒ ශක්තිය තිබුණට ඒ ඉන්ද්‍රිය ධර්ම අවදි වුණේ නැහැ, ඒවා යටපත් වෙලා. මේ කාරණා අපි මේ සිහිපත් කළේ අපි සාංසාරික වශයෙන් මේ ගුණාංග කොතෙක් දියුණු කරලා තිබුණා වුණත් මේ ජීවිතයේ උත්සාහයෙන් අවදි කරගන්නේ නැතිනම් එය බලවත් වෙලා ඉන්ද්‍රිය ධර්මයක් හැටියට අවශේෂ චිත්තචෛතසික ධර්මයන් හසුරුවන්නට සමත් වෙන්නේ නැහැ. ඒ නිසා සිහිය කියන්නේ කොමක්ද කියලා අපි හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන ඒ ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන්නේ කවර ගුණාංග මතද කියලා තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් අරගෙන ඒ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට නැවත නැවත දියුණු කරන්නට ඕන. එතකොට මේ කාරණා තුන ගැන තමයි විශේෂයෙන් අද ධර්ම දේශනාවේදී අපි අවධානය යොමු කරන්නේ. සිහිය කියන්නේ කුමක්ද? ඒ සිහිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දියුණු වෙන්නේ කවර ගුණාංග මතද? ඒ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට සිහිය හඳුනාගෙන එය අනුක්‍රමයෙන් වර්ධනය කරන්න අවදි කරන්නේ කෙසේද කියන කාරණා තුන. එතකොට එහෙමනම් මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන සිහිය කියන්නේ කුමක්ද? සිහිය කියලා කියන්නේ අපි හැම කෙනෙකුගේම සිතේ පවතින එක්තරා ගුණයක්. ඒ ගුණය චෛතසික ධර්මයක් හැටියට හඳුන්වනවා. ඒ චෛතසික ධර්මය කුසල සිතෙහි පමණයි යෙදෙන්නේ, අකුසල සිතෙහි ජනිත වෙන්නේ නැහැ. සෑම කුසල් සිතකම යෙදෙන නිසා එය සෝබන සාධාරණ චෛතසිකයක් හැටියට හඳුන්වනවා. එතකොට මේ ගුණයෙන්, එහෙම නැත්නම් මේ චෛතසික ධර්මයෙන් කෙරෙන කාර්ය කුමක්ද? ඒයින් කරන්නේ සරණං සති. කුසල පක්ෂය සිහි කර දෙන ස්වභාවය තමයි සිහියෙන් කරන්නේ. අපේ රේරුකානේ මහානායක හාමුදුරුවෝ පැහැදිලි කරනවා, හරියට ප්‍රතඥන සත්වයාගේ සිත ජලයට විසි කරලා ලබු කබලක් වගේ. ලබු කබල බොහොම සැහැල්ලුයි. ඒ ලබු ගෙඩිහි වේලුණු කටුව, ඒක බොහොම සැහැල්ලු නිසා ජලය මතට වැටුණහම ජලය කවර දිශාවකටද ගසාගෙන යන්නේ, ඒ දිශාවට ලබු කබලත් ගහගෙන යනවා, පාවෙලා යනවා. ඒක වතුරේ ගිලිලා නවතින්නේ නැහැ, ඒක ජලයත් සමග ගහගෙන යනවා. යම් තැනක බාධකයකින් රැඳෙනකන්, එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් එය ඉවත් කරනකන්, එබඳු බාධාවක් පැමිණෙන තෙක්ම අර ලබු කබල ජලය සමග ගසාගෙන යනවා. අන්න ඒ වගේ තමයි ප්‍රතඥ සත්වයාගේ මනෝභාවයන් හි ස්වභාවය අර සුඛ සෝමනස්සයන් සමග ගසාගෙන යනවා. රාග, ద్వේෂ, මෝහයන් සමග ගසාගෙන යනවා. එතකොට ඒවා ඉන්ද්‍රිය ධර්ම හැටියට, බල ධර්ම හැටියට අර සුඛ සෝමනස්සයන්ට වසඟ වුණහම, වහල් වුණහම ඒවත් එක්කලා රාග ද්වේෂ මෝහ ආදී වශයෙන් අකණ්ඩව ගසාගෙන යන ගතිය තමයි පෘතග්ජන චිත්තසංතානෙහි ස්වභාවය. එතකොට මේ ස්වභාවය වළක්වලා මේ ස්වභාවය නවත්වලා කුසලය සිහිපත් කරලා දෙන්නට, කුසලයකට යොදවන්නට, කුසලාරම්මණයක් මතු කරන්නට අපේ සිතට සහාය වෙන චෛතසික ධර්මය තමයි සතිය. ඒ නිසා තමයි සරණං සති, සිහි කර දෙන්නේ සතිය. එතකොට කුමක්ද සිහි කර දෙන්නේ? සිතේ පවතින ස්වභාවය සිහි කරලා කුසලයට යොමු කරන. එතකොට මේ කුසලයට යොමු කළහම මේ සති නැමැති චෛතසිකයේහි ස්වභාවය තමයි හැඟීම් වලට වහල් නොවි ආරම්මණය දිහා බලන්නට පුළුවන් හැකියාව. ඒ කියන්නේ හැම විටම අපේ මනසේ රාග ද්වේෂ මෝහයන් ජනිත වෙන්නෙම අපි හැඟීම් වලට වහල් වෙනකොට. එහෙම නැත්නම් රාග ද්වේෂ මෝහයන් නිසා හැඟීම් වලට වහල් වෙනවා. හැඟීම් වලට වහල් වීමේ ගතිය නිසා රාග ද්වේෂ මෝහයන් වර්ධනය වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් එක් අවස්ථාවක මහාලී කියන ලිච්ඡවි රජතුමා අහනවා, ස්වාමීනි සත්‍යය කෙලසෙන්නේ පිරිසිදු වෙන්නේ හේතුවක් ඇතුවද හේතුවක් නැතුවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුවක් ඇතුවයි කෙලසෙන්නේ, හේතුවක් ඇතුවයි පිරිසිදු වෙන්නේ. මහාලේ මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නා වූ අරමුණු වල පවතින ඉන්ද්‍රයන් පිනවන ගතිය, ඉන්ද්‍රයන් උත්තේජනය කරන ගතිය, ඉන්ද්‍රයන්ට යම්කිසි ආස්වාදයක් දැනෙන ගතියක් මේ අරමුණු වල තියෙනවා. අන්නේ ඉන්ද්‍රයන්ට දැනෙන සුඛ සෝමනස්ස ගතිය, ඒ සුඛ සෝමනස්ස කියලා හඳුන්වන්නේ ඉන්ද්‍රයන් පිනවන ගතිය. සුඛය කියලා හඳුන්වන්නේ රළු විදිහට කයට දැනෙන පිනවන ගතිය. සෝමනස්ස කියලා කියන්නේ මනසට දැනෙන පිනවන ගතිය. එතකොට ඒ ඉන්ද්‍රයන් පිනවන ගතිය, ඉන්ද්‍රයන්ට ආස්වාදයක් දනවන ගතිය, නැවත නැවත මතු කර කර මතු කර කර ඒකම යලි යලි භුක්ති විඳින්නට යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ තනත්තාගේ සිත රාග ද්වේෂ මෝහයන්ගෙන් කෙලසෙනවා. සිත කිලිට වෙනවා. ඇයි? අර සුඛ සෝමනස්සයන් නැවත නැවත අර ඉන්ද්‍රිය පිනවන, ඉන්ද්‍රියන් සන්තර්පණය කරන ගතියට වහල් වෙන නිසා, ඇබ්බැහි වෙන නිසා. එතකොට ඒ තනත්තාගේ සිත කෙලසීමටපත් වෙනවා. මේක තමයි සත්වයා කෙලසෙන හේතුව. ඊළඟට මහාලේ ලිච්ඡවි රජුර අහනවා, ස්වාමීනි සත්වයා පිරිසිදු වෙන්නේ කොහොමද? තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මහාලේ මේ ආරම්මණයන්හි, ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආරම්මණයන්හි පවතින යම්කිසි ආදීනවේකොත්, ඒ කියන්නේ ඉන්ද්‍රයන්ට පීඩා කරන ගතියක්, නැවත නැවත ගොඩ නැගිය යුතු ගතියක්, වහා බිඳී යන ගතියක්, අසාර ගතියක්, එහෙම ගතියකුත් මේ සංස්කාර ධර්මයන්හි පවතින. එතකොට අර සුඛ සෝමනස්ස ගතිය, එහෙම නැත්නම් ඉන්ද්‍රිය පිනවන ගතිය, ආස්වාදනීය ගතිය නැවත නැවත හිතනව වෙනුවට මේ ආදීනවය යම්කිසි කෙනෙක් නැවත නැවත මතුකොට දකිනවා නම් ඒ තැනැත්තා මේ අරමුණු කෙරෙහි නොයල්මට පත් වෙනවා. නිබ්බින්දති, විඳින්නේ නැහැ. නිබ්බින්දති කියලා කියන්නේ කලකිරෙනවා කියන වචනේ එච්චර මේකට සුදුසු නැහැ කියලයි අපිට හිතෙන්නේ. මොකද කලකිරෙනවා කියන වචනේ අද පාවිච්චි කරන්නේ එක්තරා ද්වේෂ මූලික ස්වභාවයකට. එතකොට නිබ්බින්දති කියන වචනයට දහම් පොතපතවල පවා කලකිරෙයි කියන වචනේ තමයි දක්වලා තියෙන්නේ. ඉතින් අද මේක සමහර ස්වාමීන් වහන්සේලා ප්‍රඥාවෙන් කලකිරෙනවා කියන අර්ථය දක්වනවා. ඉතින් කලකිරෙයි කියන වචනයට වඩා ඒ නිබ්බින්දති කියන පාලි වචනය අපිට හොඳට පැහැදිලි කරගන්න පුළුවන් එහි සංස්කෘත වචනය බැලුවම. ඊපස්සේ නිර්වින්දති. නිර්වින්දති කියන එක අපිට හොඳට වැටහෙනවා. නිර්වින්දති කියන්නේ මොකද්ද? විඳින්නේ නැහැ. වෛද්‍යවරයෙක් රෝගියෙක්ව නිර්වින්දනය කරනවා, ශල්‍ය කර්මයක් කරනවා. ඒතර කැපුවට, කෙටුවට, මැහුවට, පිලිස්සුවට, විදලා යකඩ ඇන දැම්මට, එතකොට ඒ පුද්ගලයා ඒක විඳින්නේ නැහැ. ඇයි? නිර්වින්දනය කරලා. ඒ විඳින්නට හේතු වෙන සම්බන්ධතාවය අක්‍රිය කරලා, බාහිර උපක්‍රමයකින් නවත්තලා. එතකොට අපිට ප්‍රඥාවෙන් පුළුවන් මේ ක්‍රියාව කරන්න. ප්‍රඥාවෙන් යමක නිස්සාරත්වය හරියට අවබෝධ කරගත්තාම කයට දැනෙන ස්වභාවය නිර්වින්දනය වෙන්නේ නැහැ. හැබැයි මනසින් විඳින ගතිය අපිට නවත්වන්න පුළුවන්, වළක්වන්න පුළුවන්. එහි සාරවත් බවක් නැහැ කියලා හරියට තේරුම් ගත්තා. අන්නේ નિසරු බව ප්‍රඥාවෙන් වැටහුණු තැන ඒ තැනත්තා නිබ්බින්දති, විඳින්නේ නැහැ එතනින් එහාට. ඇයි ඒ? විඳින්නට තරම් වැදගත් යමක් එහි දකින්නේ නැහැ. ආදීනවය ඔහුට ප්‍රකටව මතුවෙන්නට ගන්න. අන්න එතකොට ඒ නොවිඳීම නිසා ඒ තැනැත්තාට රාගය, ද්වේෂය, මෝහය හටගන්නේ නැහැ. ඒ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දකිමින් ඒ තනත්තා නිස්සරණය වෙත යොමු වෙනවා. එතකොට ආස්වාදයේ බහුල කොට භුක්ති විඳින තැනැත්තා රාග ద్వේෂ මෝහ මතු කරගෙන සසරේ පැවැත්මට යොමු වෙනවා. ආදීනවේ බහුල කොට දකින තැනැත්තා එය නොවින්ද නිස්සරණය වෙත හෙවත් ඒ නික්මීම වෙත යොමු වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙය තමයි සත්‍ය පිරිසිදු වීමේ හේතුව කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. දැන් එතකොට අර සතිචෛතසිකේ අපේ සිතෙහි මතුනහම අපට සිහි කරලා දෙනවා කුසල පක්ෂේ අපේ මනස අකුසලයකනම් නැවත නැවත ගමන් කරන්නේ. දැන් මේ ගමන් කරන්නේ අකුසලයකයි කියන බව අපට සිහිපත් කරලා දෙනවා. ඒ අකුසලයකයි කියලා සිහිපත් කරලා දෙනකොටම අපට සිහිය උපදිනවා, ප්‍රඥා උපදිනවා. එතෙන් පටන් අපේ සිත කුසලයට නැඹුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් සිහිය ඉපදුණු පමණින්ම එතෙන් පටන් දිගටම අකණ්ඩවම කුසල් සිත්ම ජනිත වෙන්නේ නැහැ. ඒ සිහිය උපදන අවස්ථාවේ කුසල් සිතක් ජනිත වෙනවා. නමුත් ආපහු අපේ සිත අර සුපුරුදු ඇබ්බැහියට වැටෙනවනම් ආයත් රාග ద్వේෂ මොහට නතු වෙනවා. ආය සිහිය උපදිනකොට ආපහු අපට ඒ බව සිහිපත් වෙනවා. නැවතත් ආපහු ඇද වැටෙන්නට පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි සති චෛතසිකයේ අවදි කරලා බලවත් කරන්නට ඕන වෙන්නේ. සතිපට්ඨාන සිහිය පිහිටුවා ගන්නට ඕන වෙන්නේ. ඒ සිහිය කියන්නේ කුමක්ද කියලා හඳුනාගෙන නැවත නැවත ඒ පුරුදු පුහුණු කිරීමෙන් අපට පුළුවන්කම තියෙනවා සිහිය මනසෙහි අවදි කොට පවත්වා ගන්න. ඒක තමයි සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ. වීරිය තිබුණට වැඩක් නැහැ. වීරිය අවදි කරලා පවත්වා ගන්නට ඕන. ඒක එය හඳුන්වනවා ආරද්ධ විරිය. වීරිය ආරම්භ කරනවා. ඒ වීර්යෙන් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ප්‍රඥාව තිබුණට වැඩක් නැහැ. ප්‍රඥාව අවදි කරලා ඒ අවදිමත් වූ ප්‍රඥාවෙන් දැක ගන්නට ඕන. එතකොට තමයි සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය නිවැරදිව දැක ගන්නට පුළුවන් වෙන්නේ ප්‍රඥාව අවදි කළොත් පමණයි. එහෙම නැතිනම් එයින් අපිට නිවැරදිව දැක ගන්නට බෑ. වීර්ය අවදි කළේ නැත්නම් අකුසල් දුරු කරලා කුසල් වඩන්නට බෑ. අදිෂ්ඨානය අවදි කළේ නැතිනම් ඒ සිතේ ශක්තිය මතු කරන්නට බෑ. අන්න ඒ වගේ තමයි සතිචෛතසිකය අවදි කළේ නැත්නම් අවදි කරලා පිහිටුවා ගත්තේ නැතිනම් ඒ තනත්තාට සිහියෙන් ලෝකය දකින්නට පුළුවන් කමක් නැහැ. එනිසා සිහිය කියන්නේ කොමක්ද කියලා හඳුනාගෙන ඒ නැවත නැවත අවදි කිරීමෙන් පුරුදු පුහුණු කිරීමෙන් තමයි අපිට ඒ අඛණ්ඩව පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම පවත්වන්නට පුළුවන් නම් පමණයි අකුසල් සිත් වෙනුවට කුසල් සිත් පරම්පරාවක් බහුලව ජනිත කරගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි දැන් මේ පැහැදිලි කරමින් හිටියේ සතිචෛතසිකයේ ස්වභාවය. ඒ සතිචෛතසිකයේ අවදි වුණහම ඒ සිතෙහි අකුසලයක් මෙතෙක් පැවතුනා නම් මේ පවතින්නේ අකුසල ආරම්මණයකයි කියන බව සිහිපත් කරලා දෙනවා. ඒ සිහි කර දෙනකොටම අවදි වෙන්නේ කුසල් සිත. එතෙන් පටන් වීර්ය අවදි කරගත්තොත් ප්‍රඥාව අවදි කරගත්තොත් අපට නැවත අකුසල් මතු නොවි අර කුසල පක්ෂයේම සිත පවත්වාගෙන යන්නට පුළුවන්. ඒතර සතිචෛසිකයේ ස්වභාවය තමයි අරමුණ පිළිබඳව හැඟීම් බර වෙන්නේ නැහැ. දැන් ලෝකේ ප්‍රතජන සත්වයා අරමුණු විඳිනකොට එක්කෝ හැඟීම් බර වෙනවා, එහෙම නැත්නම් පූර්ව උපාදානයන් භුක්ති විඳිනවා. ඒතර පූර්ව උපාදානයන් භුක්ති විඳිනකොට සිද්ධ වෙන්නේ හැඟීම් බර වීම තමයි. අතීතයේහි ගත්තු විදිහට අරමුණු භුක්ති විඳිනවා, එහෙම නැත්නම් අනාගතය පිළිබඳ උපකල්පනය කරන ආකාරයට භුක්ති විඳිනවා, එහෙම නැත්නම් වර්තමානයේ දැනෙන ස්වභාවයත් එක්කලා ඉන්ද්‍රයන්ට දැනෙන හැඟීම භුක්ති විඳිනවා. ඔය ක්‍රම තුනට තමයි බොහෝ වෙලාවට ප්‍රතඥ සත්වය ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්න. අතීතයේ උපාදාන කරගත්තු විදිහට දේවල් භුක්ති විඳිනවා කියලා කියන්නේ දැන් යම් කිසිවක් අපි කල්ැතුව අපේ ඉන්ද්‍රයන්ට ගොදුරු වුණා නම් ගෝචර වුණා නම් ඒ අවස්ථාවේදී අපට ඒ පිළිබඳව සුඛ සහගත හැඟීමක් නම් ඇති වුණේ නැවතත් ඒ අරමුණ ස්පර්ශ වෙනකොට සුඛය මතු කරගන්න. ඒ මුල් අවස්ථාවේදී අපට දෝමනස්සයක් නම් මතු වුණේ දැන් මේ නැවත ඒ අරමුණ වෙනකොටත් අපි දෝමනසක් මතු කරගන්න. එතකොට යම්කිසි පුද්ගලයෙක් දකිනකොට මුලදී අපට සතුරෙක් කියන හැඟීමෙන් නම් අපි ගත්තේ නැවතත් එතනත්තා දකිනකොට සතුරෙක් කියන සංඥාවෙන් තමයි ගන්න. දැන් මේ අවස්ථාවේ ඔහු වෙන්නේ මිත්‍රශීලීව අපට උදව් කරන්න වෙන්න පුළුවන්. නමුත් අපි ඔහු දිහා බලන්නේ සතුරෙක් කියන සංඥාවේ. ඇයි? පූර්ව උපාදානයන් මත ලෝකය තීරණය. එතකොට කල්ැතු අපි ගත්තේ මිතුරෙක් කියන හැඟීමෙන් නම් දැන් අපට එතනත්තා හතුරුකමක් කරන්න ආවා වුණත් අපට ඒක පේන්නේ නැහැ. අපි මිතුරෙක් කියන සංඥාවෙන් ගන්න. ඊට පස්සේ අර මනුස්සයා අපට බරපතල අන්තරායක් කරලා ගියාට පස්සේ අපි කියනවා මට තේරුම් ගන්න බැරි වුණා නේ. හැබැයි ඉතින් කතා කරනකොට මට වෙනසක් තේරුණා. වෙනද වගේ නෙමෙයි, hina උනේ වෙනද විදිහට නෙමෙයි, කතා කළේ වෙනද විදිහට නෙමෙයි, බැලුවේ වෙනද විදිහට නෙමෙයි, හැසුරුනේ වෙනද විදිහට නෙමෙයි, වෙනසක් තේරුණා. නමුත් ඉතින් මම ඒක එච්චර හිතුවේ නැහැ. දැන් එතකොට ඒතනත්තා සතුරුකමක් කරන්නට ආවා කියන සටහන් සලකුණු හැම දෙයක්ම ඒතනත්තාගේ ඇස්වලින් මූණෙන් ඉන්ද්‍රියන්ගෙන් ප්‍රකට වෙලා තියෙනවා. නමුත් ඒ කිසිවක් අපිට හඳුනා ගන්නට බැරි උනේ පූර්ව සංඥාවෙන් තමයි අපි ඔහු පිළිබඳව තීරණ ගත්තේ. ඒ මොකක් නිසාද? පූර්ව උපාදානය. ඊළඟට සමහරලාට අනාගත උපකල්පනය. කල්ැත්තුව අපිට එහෙම අත්දැකීමක් නැතත් මෙහෙම වේවි මෙහෙම වේවි කියලා අපි හිතලා තියෙනවා. දැන් ඔය පසුගිය කාලේ යුද සමයේ හැමතැනම තිබුණේ ඔබ නොදන්නා මල්ලක්, බෑග් එකක්, පෙට්ටියක් ස්පර්ශ කරන්නට එපා, වහාම දැනුම් දෙන්න එය ජීවිත විනාශ කරන බෝම්බයක් විය හැකි. එතකොට එහෙම බෝම්බයකට අහුවෙලා තමන්ගේ ජීවිතයේ මේ ජීවිතයේ තමන්ට එහෙම අත්දැකීමක් නැහැ. නමුත් අපි උපකල්පනය කරනවා මේක මෙහෙම වෙන්න පුළුවන්. දැන් කල්ැතුව පූර්ව සංඥාවක් අපේ මනසට දීලා තියෙනවා. ඒ සංඥාවෙන් අපි මෙහෙම විය හැකියි මෙහෙම විය හැකියි කියලා අනාගතය පිළිබඳ උපකල්පනය කරනවා. එතකොට ඒ පූර්ව උපාදානයත් අනාගත උපකල්පනයත් එක්කලා අපි තැති ගන්නවා, බියපත් වෙනවා අර සැබෑ ස්වභාවය. දැන් සමහර අවස්ථාවල ඒ කාලවකවානුවේ බොහොම හාස්‍යජනක දේවල් අපි දුටුවා. සමහර වෙලාවට මේ අවුරුද්දට ගෙනියන කැවුම් පෙට්ටියක් වෙන්නට පුළුවන් බැරි වෙලා ගිහින් තියෙනවා. නමුත් ඒක බෝම්බයක් කියලා බොහොම කලබල වෙලා අරගෙන ගිහිල්ලා බලනකොට මේ කැවුම් ටිකක් පුරවලා තියෙන පෙට්ටියක්. එතකොට ඒ කැවුම් තියනොයි කියන බව හඳුනා ගන්නට යම් යම් සටහන්, අර තෙල් තැවරුණු ගතිය, ඒ වගේ දේවලුත් මේකේ තියෙන්න පුළුවන්. නමුත් ඒ කිසිවක් Tamanට පෙනෙන්නේ නැහැ, ග්‍රහණය වෙන්නේ නැහැ. මොකද මේක පුපුරන ද්‍රව්‍යයක් විය හැකි, බෝම්බයක් විය හැකි, මේකෙන් බරපතල හානියක් විය හැකි කියලා අපි ඇති කරගන්න උපකල්පන නිසා අපටෙහි යථාර්ථය දකින්නට බැරි වෙනවා. අන්න ඒ විදිහට අතීත උපාදාන, එහෙම නැත්නම් අනාගත උපකල්පන. ඊළඟට හුඟක් වෙලාවට වර්තමානයේ ඉන්ද්‍රයන්ට දැනෙන හැඟීම, ඒ කියන්නේ මේ මොහොතේ අපට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ සුඛ සහගත ගතියක් නම්, සෝමනස්ස සහගත ගතියක් නම්, ප්‍රියශීලී ගතියක් නම් අපි ඒක ප්‍රියමනාපව ගන්න. අපට මේ මොහොතේ මේක දැනුනේ කර්කශ විදිහට නම්, අප්‍රිය අමනාප විදිහට නම්, ඒ හැඟීමත් එක්කලා අපි ඒක නොසුදුසු දෙයක් හැටියට තීරණය කරන. අන්න ඒ විදිහට ප්‍රතජන සත්වයා බොහෝ කොට අරමුණු ග්‍රහණය කරන්නේ අතීත උපාදානයන්, අනාගත උපකල්පනයන් හෝ වර්තමාන හැඟීම් වලට වහල් වෙලා. තොර සම්මා සති කියලා කියන්නේ පූර්වෝපාදානයන්ට ගොදුරු වෙන්නේ නැතු, එහෙම නැත්නම් පූර්වෝපාදානයන්හි ගිලෙන්නේ නැතිව, අනාගත උපකල්පනයන්හි ගිලෙන්නේ නැතිව, වර්තමානයේ ඉන්ද්‍රයන්ට දැනෙන හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව අරමුණ දිහා ප්‍රකෘතිමත්ව බලන්නට පුළුවන් හැකියාව. අරමුණ දිහා හරියට පිටින් ඉඳගෙන බලන්නාසේ බලන්නට පුළුවන් හැකියාව තමයි සම්මා සති කියලා. හරියට කැමරාවක් ක්‍රියාත්මක වෙන තැනක අපි කරන කියන හැම දෙයක්ම එහි සටහන් වෙනවා. හොඳද නරකද ඒ මොකක්වත් කැමරාවට අදාළ වෙන්නේ නැහැ. ඒවා පවතින ආකාරයෙන් සටහන් කරගන්න. අන්න ඒ වගේ තමයි සති චෛතසිකයේ විසින් ඒ මොහොතේ සිදුවෙන දේ ඒ ආකාරයෙන් සටහන් කරගන්නවා. කෙසේද කියලා. එතකොට මනසේ සිද්ධ වෙන හැම දෙයක්මත්, කායිකව සිද්ධ වෙන හැම දෙයක්මත්, බාහිරව සිද්ධ වෙන හැම දෙයක්මත් ඒ තැනත්තාට පෙනෙන්නට ගන්නවා, දැනෙන්නට ගන්නවා ඒ සිදුවෙන ක්‍රියාවලිය. ඒක තමයි සතිචෛතසිකෙහි තියෙන විශේෂත්වය. දැන් එතකොට මේ කියන සතිචෛතසිකය අපි කොහොමද ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දියුණු කරන්නේ? අපි මුලින්ම සිහිපත් කළා සතිය තිබුණු පමණටම ඒ කෙලෙස් නසන්නට උපකාර වෙන්නේ නැහැ. ඒ ඉන්ද්‍රිය ධර්මයක්, බල ධර්මයක්, බොජ්ජංග ධර්මයක් හැටියට දියුණු කරන්නට පුළුවන් නම් පමණයි ඒ කෙලෙස් නසන්නට උපකාර වෙන්නේ. එහෙම නැත්නම් අන්‍ය ආගම්වල පවා යම් ප්‍රමාණයකට එය සිහිය පුහුණු කරන. මොකද බෞද්ධ නොවුණු පමණින් හැමදෙනාම හැම මොහොතකම අකුසල් පමණයි ජනිත කරන්න කියලා නියමයක් නැහැනේ. බෞද්ධ නොවන බොහෝ දෙනාත් කුසල් ජනිත කරනවා. ධ්‍යාන උපදවනවා, අභිඥා පවා උපදවනවා. එතකොට ඒ බඳු අයටත් ඒ ධ්‍යාන අභිඥා උපදවන්නට ඒ කුසල් සිත් ඇති වෙනකොට ඒ අයටත් ආයේ බෞද්ධ බෞද්ධ කියලා ભેදයක් නැහැ. මේ චිත්තචෛතසික ධර්මං කාටත් පොදුයි. එනිසා ඒ අයටත් කුසල් සිතෙහි සත්‍ය චෛතසික ජනිත වෙනවා. නමුත් ඒ අය කරන්නා වූ කුසලයේ පාරමිතාවක් හැටියට, ඉන්ද්‍රිය ධර්මයක් හැටියට, බල ධර්මයක් හැටියට, බොජ්ජංග ධර්මයක් හැටියට කෙලස් නසන්නට උපකාර වීමේ ඉඩකඩ අඩුයි. ඒ කුමක් නිසාද? විමුක්තිය පිළිබඳව ඉලක්කයක් පැහැදිලිව ඇති කරගෙන සිහිය හසුරුවන්නේ නැති නිසා. එනිසා සිහිය ඉන්ද්‍රියක් වෙන්නේ, සිහිය බලයක් වෙන්නේ, සිහිය බොජ්ජංගයක් වෙන්නේ කවර කරුණු මතද කියලා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අවධාරණය කරනවා. මේ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා, ඉද භික්කවේ භික්ඛු සති ඉන්ද්‍රියං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමි. මෙන්න මේ කාරණා හතරෙන් යුක්ත වූ සතිය තමයි කෙලස් ප්‍රහාණය කරන්නට උපකාර වෙන සති ඉන්ද්‍රියයි කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. මොනවද කාරණා හතර? විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත සහ වොස්සග්ග පරිණාමි. විවේක කියලා කියන්නේ ධර්මයේහි විවේකයේ හැටියට හඳුන්වනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. කාය විවේකයේ කියලා කියන්නේ බාහිර වැඩ කටයුතු වලින් නිදහස් වෙලා කය සැහැල්ලු කරගත්තු ස්වභාවය. චිත්ත විවේක කියලා කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් වුණු ස්වභාවය. උපදි විවේක කියලා කියන්නේ කෙලස් ධර්මයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කරමින් සිත නිදහස් කරගත්තු ස්වභාවය. ඒතර කාය විවේකයේ අවශ්‍ය වෙන්නේ චිත්ත විවේකයට, චිත්ත විවේකයේ අවශ්‍ය වෙන්නේ උපදි විවේකයට. ඒතර සමස්තයක් හැටියට විවේක කියන වචනයෙන් අදහස් කරන්නේ කෙලස් ධර්මයන්ගෙන් විනිර්මුක්ත වූ ස්වභාවය. කෙලස් ඇතිතන විවේකයක් නැහැ. කෙලස් නැතිතන තමයි සිතට විවේකය තියෙන්නේ. ඒ නිසා නිවන හඳුන්වන එක් වචනයක් තමයි විවේක. විවේකට්ඨේන නිබ්බාන. නිර්වාණය විවේකාර්ථයෙන් තමයි නිර්වාණ කියලා හඳුන්වන්නේ. කුමක්ද විවේකාර්ථය කියන්නේ? කෙලස් ධර්මයන්ගෙන් විනිර්මුක්ත වුණු ස්වභාවය. එහෙමනම් අපි සිහිය දියුණු කළ යුත්තේ කුමක් සඳහාද? තමන්ට කුසල් සිද්ධ දියුණු කරගෙන ඒවායින් අනාගතයේ සැප විපාක ලබන්නට, දෙව්ලෝපදින්නට, මනුලෝපදින්නට, සාංසාරික වශයෙන් විඳින්නා වූ සැප සම්පත් ලබමින්, ඉන්ද්‍රිය පිනවමින් පවතින්නට යම් කිසි කෙනෙක් කුසල් දහම් කරනවා නම්, එබඳු ආකල්පයක් ඇතිව ඒතනත්තාට අර කුසල් සිතෙහි සතිචෛතසිකේ ජනිත වෙනවා. නමුත් ඒ සතියෙන් සිදු කරන කුසලය ඒතනත්තාට කෙලස් ප්‍රහාණය සඳහා උපකාර වෙන්නේ නැහැ. ඒතර කෙලස් ප්‍රහාණය සඳහා උපකාර වෙන්නේ, මම මේ සිහිය පුහුණු කරන්නේ, මේ කුසලය සිද්ධ කරන්නේ කෙලස් ධර්මයන්ගෙන් විනිර්මුක්ත ස්වභාවයට පත් වෙන්නටයි කියන අවබෝධය, ඒ දැක්ම, ඒ ආකල්පය මනසේ පවත්වා ගනිමින් සිහිය පුහුණු කරන්න පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ හැම මොහොතකම මම මේ කෙලස් නසන්නයි සිහිය පුහුණු කරන්නේ, කෙලස් නසන්නයි සිහිය පුහුණු කරන්නේ කියලා මතුරන එක නෙමෙයි. ඒ දැක්ම අපි තුල තියෙන්නට ඕන. ඒ ආකල්පය අපි තුල තියෙන්න ඕන. ඒ චින්තනය අපි තුල තියෙන්නට ඕන. දැන් උදාහරණයක් හැටියට ගත්තහම පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙත්සිත වැඩි දියුණු කරනකොට මාතා යතා නියං පුත්තං, එකම දරුවෙක් ඉන්න අම්මා ඒ දරුවා පිළිබඳව සිතන ආකාරය බුදුරජාණන් වහන්සේ උපමාවට දක්වනවා. එතකොට දරුවා පිළිබඳව සිතන ආකාරයයි කියලා කියන්නේ දරුවා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා කියලා හැමතිස්සෙම හිත හිතා ඉන්න ගතිය. එහෙම වචන මොකුත් එතන නැහැ. ඒ දරුවා කියන සංඥාව එනකොටම යහපතක් වෙන්නට ඕන, විපත් වළක්වන්නට ඕන කියන ආකල්පය, ඒ දැක්ම, ඒ ඕනෑකම ඒක ඇතුළේ තියෙනවා. ඒකට දරුවා කියන සංඥාව මතුවෙන හැම මොහොතකම මවගේ సంతානේ ඒ දරුවට යහපතක් වෙන්න ඕන කියන අදහස ඒක ඇතුළේ තියෙනවා. ඒ ආද්‍යාසය. එතකොට අන්න ඒ වගේ තමයි නිවන් දැකීම, කෙලස් නැසීම, කෙලස් ධර්මයන්ගෙන් විනිර්මුක්ත වීමේ ආද්‍යාශය, ඒ කැමැත්ත, ඒ ඕනකම, ඒ චින්තනය, ඒ දැක්ම ඇතිව තමයි අපි සිහිය පුරුදු පුහුණු කළ යුත්තේ. එහෙමනම් මූලික වශයෙන් මෙන්න මේ සඳහා සිහිය පුහුණු කරන්න කියන දැක්ම අපි තුළ ඇති වුණු ප්‍රමාණයට තමයි මේ ආධ්‍යාත්මික දැක්මෙන් යුක්තව සිහිය පුහුණු කරනවා නම් තමයි එය කෙලස් නැසීම සඳහා උපකාර වෙන්නේ. එහෙම නැත්නම් සසරේ පැවැත්ම සඳහා හේතු වෙන යම් කිසි කුසලයක් ජනිත කරන්නට පමණයි ඒ සිහිය උපකාර වෙන්නේ. එතකොට ඒ සිහියෙන් ධ්‍යාන ලබන්නට පුළුවන්, අභිඥා ලබන්නට පුළුවන්. ඒ සියල්ලක් උදව් වෙන්නේ සසරෙහි ඒ හැකියාවන් ලැබීම සඳහා පමණයි. කෙලස් නැසීම සඳහා උපකාර වෙන්නේ නැහැ. කුමක් නිසාද? ඒ බඳු දැක්මක්, ඒ බඳු ආද්‍යාසයක් ඒ තැනැත්තාගේ චිත්තසංතානයේ නැති. නිසා විවේක නිශ්චිත කියලා කියන්නේ මෙතන කෙලස් ධර්මයන්ගෙන් විනිර්මුක්ත වූ ස්වභාවයට පැමිණෙන්නටයි මේ සිහිය පුහුණු කරන්න කියන මූලික අදහස ඇතුව සිහිය පුහුණු කළ යුතු බවයි. ඊළඟට විරාග නිස්සිතං. විරාග කියලා කිව්වේ නොඇලෙන බව. දැන් අපි අර කිව්වේ නිබ්බින්දති කියලා. විඳින්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. ඇයිද? ඇලෙන්නට විඳින්නට තරම් දෙයක් එහි දකින්නේ නැහැ. වටිනාකමක් දකින්නේ නැහැ. එතකොට මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන નિසරු බව ප්‍රඥාවෙන් වටහා ගනිමින් ඒ තනත්තාට සිහිය පුහුණු කරන්නට පුළුවන් නම් තමයි ඒ සිහිය කෙලස් ප්‍රහාණය සඳහා නිවන් දැකීම සඳහා උපකාර වෙන්නේ. එතකොට තමයි එය විරාග නිස්සිතං නොයල්ම පිනිස හේතු වෙන සිහියක් වෙන්නේ. ඊළඟට නිරෝධ නිස්සිතං. නිරෝධ කියලා කියන්නේ අපි මුලින් සිහිපත් කළා නාම රූප ධර්මයන්ගේ ස්වභාවය තමයි හටගත් තැනම නිරුද්ධ වෙනවා. ඒවා නිරුද්ධ කරන්න 아무තු වෙහෙසක් ගන්නට ඕනේ නැහැ. නමුත් නැවත නැවත හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න. ඒ හටගන්නා බව නැවත නොහටගන්නා තත්ත්වයට පරිවර්තනය කරන්නට පුළුවන් නම් එය තමයි සදාකාලික නිරෝධයයි කියලා හඳුන්වන්නේ. ඒතර නිවනෙහි පවතින්නේ කෙලස් ධර්මයන්හි සදාකාලික නිරෝධයක්. ඒකයි අසංකත ධර්මයේ කුමක්ද කියලා මුලින්ම පැහැදිලි කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ භික්ඛවේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ. රාග, දේශ, මෝහ යලි නොහට ගන්නා ආකාරයෙන්ම ක්ෂය කරලා අහෝසි කරලා නිරුද්ධ කරන්නට පුළුවන් නම් අන්න ඒ නිරුද්ධ වූ ස්වභාවය, ඒ නිරෝධය තමයි නිර්වාණය කියලා හඳුන්වන්නේ. රාගක්ඛයෝ නිරෝධෝ නිබ්බාන, දෝසක්ඛයෝ නිරෝධෝ නිබ්බාන, මෝහක්ඛයෝ නිරෝධෝ නිබ්බාන. එතකොට ඒ නිරෝධය කිව්වේ අර ස්වභාවයෙන් ඇති වෙලා නැති වෙන ගතිය නෙමෙයි, නැවත නොහට ගන්නා ආකාරයෙන්ම රාග, ද්වේෂ, මෝහයන් නිරුද්ධ කරලා ඒ නිරෝධය නිවනෙහි ස්වභාවය. අන්නේ රාග, ද්වේෂ, මෝහයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කිරීම සඳහායි මේ සිහිය පුහුණු කරන්න කියන දැක්ම, අවබෝධය, ඒ ආද්‍යාශය ඇතිව සිහිය පුහුණු කරන තැනැත්තාගේ සිහිය සති ඉන්ද්‍රියක් බවට පත් වෙනවයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට වොස්සග්ග පරිණාම. වොස්සග්ග කියලා කියන්නේ අත්හැරීම, ත්‍යජනය, බැහැර කිරීම. එතකොට අපි දේවල් මේ නාම රූප ධර්ම, මේ සංස්කාර ධර්ම, මේ ආරම්මණයන් දැඩිව උපාදාන කරගෙන ඉන්නේ තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන් තමයි අල්ලගන්නේ. එතකොට ඒ තෘෂ්ණා බන්ධනය අත්හැරීම සඳහායි මම මේ සිහිය පුහුණු කරන්නේ. මේ තෘෂ්ණාවෙන් දේවල් උපාදාන කරගෙන ඉන්න නිසා පංච උපාදානස්කන්ධය යලි යලි හටගන්නා නිසා තමයි මේ භවය හටගන්නේ. එය තමයි දුකෙහි මූල කාරණය. දුක හැටියටම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංච උපාදානස්කන්ධය. එහෙමනම් මේ උපාදාන කොටගෙන සිටින මේ පංචස්කන්ධය, එහෙම නැත්නම් පංචස්කන්ධයේ පිළිබඳව තියෙන මේ උපාදානය අත්හරින්නටයි, තණ්හා උපාදානය දුරු කිරීම සඳහායි මේ සතිය පුහුණු කරන්න කියන මේ දැක්ම ඇතිව, මේ අවබෝධය ඇතිව යම්කිසි කෙනෙකුට සිහිය පුහුණු කරන්නට පුළුවන් නම් එම සිහිය තමයි සති ඉන්ද්‍රියක් හැටියට කෙලස් නසන්නට උපකාර වෙන්නේ. මෙන්න මේ විදිහට විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, වොස්සග්ග පරිණාමී. වොස්සග්ග පරිණාමී කිව්වේ ඒ අත්හැරීම කෙරෙහි යොමු වුණු, ඒ පැත්තට බර වුණු, ඒ පැත්තට නැවුණු සිතක් ඇතුව සිහිය පුහුණු කිරීම. එතකොට අන්න ඒ විදිහට යම්කිසි කෙනෙක් සිහිය පුහුණු කරනවා නම් ඒ තනත්තාගේ සිහිය සති ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. එතකොට දැන් මේ සති ඉන්ද්‍රිය අපි නැවත නැවත දියුණු කරගන්නේ කොහොමද? ඒ සඳහා අපට ප්‍රායෝගික ක්‍රමයක් පාවිච්චි කරන්නට පුළුවන්. මේ විදිහට ඒ සඳහා අපට විවිධ ක්‍රම භාවිතයට ගන්න පුළුවන්. ඒ ක්‍රමයක් හැටියට දැන් නිරන්තරයෙන් සිහිය පවත්වන්න කියලා කිව්වට ඒක පහසු නැහැ. ඒ නිසා උපාය මාර්ගයක් හැටියට අපට මුලින් පුළුවන් දවසේ පොඩි වෙලාවක් වෙන් කරගෙන ඒ සුළු වෙලාව ඇතුලේ අනිත් කටයුතු වලින් සිත නිදහස් කරගෙන මේ වෙලාවේ මම වෙන වෙන කටයුතු ගැන නෙමෙයි ටික වෙලාවක් අද දවසේ Taman ලැබූ අත්දැකීමක් ගැන ආවර්ජනා කරන්නටයි සූදානම් වෙන්නේ. එහෙම හිත සකස් කරගෙන දවසේ Tamanට තදින්ම හිතට දැනුණු යම්කිසි මනෝභාවයක්, අකුසල් හෝ වේවා කුසල් හෝ වේවා, තදින්ම දැනුණු මනෝභාවය වෙන් කරගෙන ඒ తත්වය එහෙම ඇති උනේ ඇයි? ඊබඳු මනෝභාවයක් ජනිත උනේ කවර හේතු ප්‍රත්‍යයන් නිසාද? එතකොට බාහිර කාරණා තමයි අපට එක්වරම දැනෙන්නේ. ඒ බාහිර කාරණා පැත්තකින් තියලා මගේ సంతානය තුලින් මගේ මනස තුලින් මොනවද මතුවෙච්ච හේතු කාරණා කියලා නැවත නැවත සොයන්නට. අපි හිතමු තරහක් ආවා කියලා, ඒ තරහ ඇති උනේ කුමක් නිසාද? බිරිඳ නිසා, සැමියා නිසා, දරුවා නිසා, ඔහොම හිතෙන්න පුළුවන්. ඒ ටික පැත්තකින් තියලා බිරිඳ, සැමියා, දරුවා කුමක් කළත් මම ඒ කුපිත උනේ. මට ඕන නම් ඒ පිළිබඳව කරුණාවෙන් මෛත්‍රියෙන් හිතන්න තිබුණා. එහෙමනම් මම ඒ පිළිබඳව නුරුස්සන ආකාරයෙන් හැඟීමකට වහල් වෙලා, එහෙම නැත්නම් පූර්ව උපාදානයක් මත, අනාගත උපකල්පනයක් මත ඒ පිළිබඳව සිතන්නට ගිය නිසා තමයි මට කෝපය ඇති වුනේ. ඉතින් ඇයි මම එහෙම හිතුවේ? එහෙම නොහිතා ඉන්නට බැරි වුනේ ඇයි? මෙන්න මේ විදිහට එකින් එක ආපස්සට කුමක්ද ඒකට හේතුව, කුමක්ද ඒකට ප්‍රත්‍ය කියලා සොයමින් විමසමින් ටිකෙන් ටික අර කෙසෙල් කඳක් අරගෙන ඒකේ පතුරෙන් පතුර ගලව ගලවා ගැඹුරට යන්නා වගේ පියවරෙන් පියවර ගැඹුරට පත්ත්වේක්ෂා කරලා බලන්නට ඕනේ. කවර හේතු ප්‍රත්‍යයෙන්ද මේ මනෝභාවයන් ජනිත වෙන්නේ? ତොර මෙහෙම කාලයක් ප්‍රගුණ කරනකොට අපිට වෙනදා කෝප වෙලා පැය භාගයක් අපි පීඩා විඳිනවා නම් මේ පුහුණු කරන්න පටන් ගත්තාම අපිට විනාඩි 15කින්, විනාඩි 10කින්, 5කින්, විනාඩි 2 3කින්, විනාඩියකින් ඒ කෝපය දුරු කරගන්නට අර තමන් ඇති කරගත්තු අභ්‍යාසය තමන්ට උදව් වෙනවා, සිහිය උපදිනවා. ඊළඟට තත්පර ගානකින්, ඊළඟට තත්පර ගානක් යන්නේ නැත්නම් කෝපය උපදිනකොටම ඒ මොහොතේම අපට ඒ සිහියෙන් දැකලා දුරු කරන්නට පුළුවන් මට්ටමට අපේ සිත පුහුණු කරන්න පුළුවන්. ඉතින් එතනට එකවරම ගන්නට බැරි නිසා දිනපතාම ඔය විදිහට Tamange සිතට දැනුණු තදින් දැනුණු යම් මනෝභාවයක් වෙන්කොටගෙන එහෙම උනේ කොහොමද කියලා හේතුප්‍රත්‍ය වශයෙන් විමසා බලන්න උත්සාහ කළ යුතුයි. ඊළඟට කුසල මනෝභාවයනුත් එහෙමයි. අද දවසේ සිතට සතුටක් ඇති වුණා, මෛත්‍රියක් ඇති වුණා, කරුණාවක් ඇති වුණා, සද්ධාව මත වුණා, ප්‍රඥාව මත වුණා, වීරය මත වුණා. ඒ ධර්මය මතුවෙන්නට හේතුප්‍රත්‍ය මොනවාද? එහෙම නැවත නැවත ගැඹුරට විමසා බලන්නට පුහුණු වෙනකොට ඒ මනෝභාවයන් උපදිනකොටම අපට දැනෙන්නට ගන්නවා. අන්න ඒ විදිහට දෛනිකව අභ්‍යාස කරමින් අපි භාවනා කරන වෙලාවෙත් ඒවා කරන්නට ඕන. ඊට අමතරව ඔය අපි කියා දුන්නේ භාවනාවක්ම නෙමේ, ප්‍රත්‍යවේක්ෂණ ක්‍රමයක්. එහෙම නැත්තම් සිතා බලන ක්‍රමයක්. එතකොට ඒ සිතා බැලීම, ඒ චින්තාමය ඥානය, ඒ ප්‍රත්‍යවේක්ෂණය අපට සිහිය මතු කරගන්නට දීර්ඝ කාලයක් පුහුණු කරනකොට උපකාරවත් වෙනවා. දැන් ඔය විදිහට සිහිය කියන්නේ කොමක්ද කියලා හඳුනාගෙන, ඒ සිහිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වර්ධනය වෙන්නේ කොහොමද කියලා හඳුනාගෙන, දෛනිකව ඒ සිහිය පුහුණු කරන්නේ කොහොමද කියලා හඳුනාගෙන, නැවත නැවත ප්‍රගුණ කරන්නා වූ කෙනෙකුට සිහිය පිහිටුවාගෙන කුසල ආරම්මණයන් මතු කරගන්නට හැකියාව තියෙනවා. අකුසලයෙන් සිත නිදහස් කරගෙන කුසලයේ පිහිටවන්නට, ඒ කුසලය හුදෙක් කුසලයක් හැටියට පමණක් නෙවෙයි, නිවන් දැකීමට, කෙලස් නැසීමට උපකාර වෙන පාරමිතා කුසලයක් හැටියට එය දිනු කරගන්නට පුළුවන්කම තියෙනවා. සති ඉන්ද්‍රිය උපකාරක. ඊළඟට මේ සතිය සමග ප්‍රඥාවත් එකතු වුණොත් තමයි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. එතකොට තමයි සිහියෙන් දකිනවා වගේම නුවණින් කරුණු අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම අවබෝධ කරගන්නකොට දුරු කළ යුත්ත දුරු කරලා, මතු කළ යුත්ත මතු කරන්නට වීරිය තියෙන්නට ඕනේ. ඒ නිසා තථාගතයන් වහන්සේ නිර්වාණගාමිනී මාර්ගය පුහුණු කිරීමේදී සති, ප්‍රඥා, විරිය කියන මේ කාරණා තුන අත්‍යවශ්‍ය සාධක හැටියට දක්වනවා. ආතාපේ සම්පජානෝ සතිමා කියලා සතිපට්ඨාන සූත්‍රයේ නැවත නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කාරණා තුන. ඒ අතරින් සිහිය මූලික වෙනවා, සිහිය ප්‍රමුඛ වෙනවා. එනිසා තමයි ඒ කායන අයම් භික්කවේ මග්ගෝ කියලා බුදුරජාණන් වහන්සේ සිහිය පිහිටුවා ගැනීම කෙලෙස් සටන ජය ගන්නට එකම මාර්ගයයි කියන බව දේශනා කරන්නට ඒ. ඉතින් මේ කාරණා සිහියෙන් නුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සිහිය කියන්නේ කොමක්ද කියලා නිවැරදිව වටහාගෙන, එය ඉන්ද්‍රිය ධර්මයක්, බල ධර්මයක්, බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, වස්සග්ග පරිණාමී කියන මේ ගුණාංග වලින් යුක්තවයි කියන බව නිවැරදිව වටහාගෙන දෛනික වේ සිහිය පුරුදු පුහුණු කරමින් සිහිය පිහිටුවා ගන්නට, පවත්වා ගන්නට, ප්‍රගුණ කරන්නට මේ අසුද් දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනෝ. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ මාතර හිත්තටියේ පදිංචි වෛද්‍ය නිලූකා ආශ්‍රමයේ මදරසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. පින්කමේ අරමුණු හැටියට දක්වලා තියෙන්නේ පරලෝක සැපත් අතුල මදරසිංහ පියාණන් ඇතුළු මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම, සතිමත් බව ජීවිතයට එකතු කර ගන්නටත් සතිමත් සිතේ සැහැල්ලුව සැනසීම ලබන්නටත් සියලු දෙනාට හැකි වේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතිව ධර්ම දාණයෙන් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු කුසල් හැම දෙනාට නිර්වාණ අවබෝධයේ පිණිස උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව දේශකයන්න් වහන්සේටත් නිවන් අවබෝධයේ පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ පිංකම, තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පිංකමක්, ඒ දෙආකාර කුසලයම ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පිංකමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. මිය පරලෝ යන්නට එදුණු අතුල මදරසිංහ පියාණන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භවගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම පෙරවන් සරමයි.